Honorable Nimal Piyates, sir, you have 8 minutes.
Garu Niyojya Karaka Sabhapathumani, Mama Ada Davase, Sesema Mudal, Amatyanse, Panat Saha Niyogayan Pilibandava, Vivadayata Ragena Thibena Me Mohote, Mam Prathama Kotama Avastha Uda Karagannawa, Visheshayenma Ape Anduwa, E Wagema Ape Rate Mudal Amatyavarya Vidihata Garu Basil Rajapaksa Mathithuma විශේෂයෙන් තම වගකීම සියතට අරගෙන ඒ මුළු මහත් රට ආවරණය වෙන මේ සමස්ත වැඩසටහන විශාල අභියෝගයක් ඉදිරියේ බාර අරගෙන මේ කටයුත්තට නායකත්වය ලබා දීම පිළිබඳවත් ඒ වගේම එතුමාට මගේ ගෞරවය වගේම ඉතාමත්ම උණුසුම් සුබපැතුමත් එක් කරමින් තමයි මේ විෂයට ප්‍රවේශ වෙන්න උත්සාහ ගන්නේ එනිසා මම හිතනවා අද අපට පාර්ලිමේන්තු තුළ මේ ප්‍රස්තුත විෂයන් ටික මුදල් අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරලා තිබෙන එහෙම නැත්නම් අපේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කරලා තිබෙන මේ කාර්යා සම්බන්ධ සාකච්ඡාවට ගැනෙන මොහොත ඉතාමත්ම බලවත් අභියෝගාත්මක අවස්ථාවක් මම හිතනවා රටක සම්ප්‍රදායනුකූලව ආණ්ඩු එනවා ආණ්ඩු මාරු වෙනවා ආණ්ඩුවල නායකයෝ එයාට මාරු වෙනවා අමාත්‍යවරු පත් වෙනවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා හැබැයි විශේෂයෙන්ම මේ අවස්ථාව මේ පරිසරයේ අපි අඳුන ගන්නට ඕනේ ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාත් විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා එතුමට මේ පැවරලා තිබෙන වගකීම සුළුපටු අභියෝගයක් නෙවෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අද අපේ රට තියෙන ලෝකයේ තියෙන සාමාන්‍ය තත්ත්වයක නෙවෙයි. අද මුළු මහත් රටත් ලෝකයක් තියෙන අසාමාන්‍ය තත්ත්වයක. එවන් මහත් වූ අර්බුදකාරී වේලාවක ආණ්ඩුවක් නිර්මාණය වීම ආණ්ඩේ වගකීම් බාර ගැනීම කියලා කියන්නේ සුමට නෑ සරල නෑ ලේසි පහසු නෑ. ඒ නිසා අපේ වගේ රටක ස්ථාවර වෙච්ච ආර්ථිකයක් විශේෂයෙන්ම අපි දිනු වෙමින් පවතින රටවල් විදිහට ස්ථාවර වෙච්ච ආර්ථිකයක් පවත්වාගෙන ගියා නෙවෙයි ඒ නිසාම ලෝකේ බලගත් රටවල් COVID-19 මහා වසංගතයට මූණ දෙන්න බැරුව බරපතල ප්‍රශ්න ගොඩකට මූණ දීලා තිබෙන මොහොතක් ඒ වගේම අපේ රට ගත්තත් දිනු වෙමින් පවතින අනිත් බොහෝ රටවල් දිහා ගත්තත් ඉතාමත්ම වෙහෙසකර තත්වයකට අභියෝග ගොඩකට මුහුණ දීලා රටේ පුරවැසියෝ රකින්න රටේ පුරවැසියෝ මේ වසංගතයෙන් ගලව ගන්න විවිධ විදියේ උපක්‍රමවලට විවිධ වර්ගයේ උපාය මාර්ගවලට යමින් තිබෙන මොහොතක් ඒ නිසා මම හිතනවා 2005 ගත්තත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එනකොට තිබුණේ අසාමාන්‍ය තත්වයක් වෙන නායකයෝ නම් යුද්ධේ ජාවාරම කරගත්තා අවියායුධ සිමෙන්ති පවා දුන්නා දීලා සමහර ත්‍රස්ත නායකයන්ගේ කරට වටින් අත දාගෙන ගමනක් ගියා තමන්ගේ ජීවිතත් සමහරලාට ආරක්ෂා කරගෙන හැබැයි 2005 තිබුණේ එහෙම තත්ත්වයක් නෙවෙයි බොහොම අමාරු අභියෝගයක් බාර අරගෙන වසර 3ක් යනකොට වසර 30ක කාලේ නායකයන්ට කරන්න බැරි වෙලා අතහැරලා දාපු මේ මහා අභියෝගයට නිවැරදි විදියට පරිණත විදියට ප්‍රශස්ත විදියට නායකත්වය ලබා දීලා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබුණේ රට බලාපොරොත්තු වෙච්ච දීර්ඝකාලීනව බලාපොරොත්තු වෙච්ච සාමය නිදාස ස්ථාපිත කරන්න. ඒ නිසා ඉදත් ඒ අසාමාන්‍ය තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ කියන සන්නාමය කිසිඳු කෙනෙකුට මකලා දාන්න බැරි බොඳ කරලා දාන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිනවා. ඇයි ඒ? ඒ අසාමාන්‍ය තත්ත්වය තුළ තමන්ගේ අභියෝගය තමන්ගේ දෙවුරට අරගෙන රටත් රටේ පුරවැසියෝ වෙනුවෙමුත් අභීතව නිර්භීතව ඒ ක්‍රියාවලිය මෙහෙවවා ජයග්‍රහණිකින් කෙලවර කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කවුරු මඩ ගැහුවත් කඩප්පුලියෝ පිටරටවල් වල ඉඳලා හූ කියන උත්සාහ ගත්තත් කොහේ තැනකදී ඉඳලා අවලාද නගන්න හැදුවත් ඒක බහුතර මතය නෙවෙයි. ඒක බහුතර මතය නෙවෙයි. රටේ ජනතාවගේ ආශිර්වාදය රටේ ජනතාවගේ අත්ආදරය දිනාගත් නායකෙක් එනිසා ඉදායි අසාමාන්‍ය තත්වයක් තුළ බලය අරගෙන රට නිදහස් කර දුන්න නායකයෙක් විදියට එදා ඒ අභියෝගයට ගැළපෙන විදියට මුහුණ දීලා තමයි රට නිදහස් කරගත්තේ. ඒ නිසා එවම අපේ සමහර විපක්ෂ කට්ටිය එක එක විදියට වහන්න හදනවා, බොඳ කරන්න හදනවා. නමුත් මේ රටේ ජනතාවගේ ආදරය, ඒ ආශිර්වාදය නැති කරන්න පුළුවන්කමක් නැහැ කාටවත්. ඒ නිසා අද ගත්තත් එහෙම තත්ත්වයක් මුළු ලෝකෙම ව්‍යසනයකට ගොදුරු වෙලා.
Honorable member, you have 2 more minutes.
වසංගතයකට ගොදුරු වෙලා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මගේ වෙලාව විනාඩි 10ක් තිබුණා, විනාඩි කීයද?
It has been reduced to 8 minutes because of the time delay.
Right, okay.
You have another 2 more minutes.
Right. එතකොට නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, ඒ නිසා අද රටම මේ මහා ව්‍යසනයට ගොදුරුලා තිබෙන මොහොතක අපේ රටේ ආර්ථික ස්ථාවර කරන්න, ඒ වගේම රටේ පුරවැසියෝ මේ වසංගතයෙන් ගලව ගන්න කරනු ලබන මහා මැදිහත් වීම අතිගරු ජනාධිපතිතුමා විසින්ගේ නායකත්වය ලබා දීලා ඒ කටයුත්තේ නියැලීලා අද වෙනකොට විශාල වශයෙන් එන්නත් කරන්නේ හරහා වෙන ලෝකයේ බොහෝ රටවල් එක්ක ඒ අභියෝගය ඉතාමත්ම මැනවින් ඉටු කරලා අද අපේ රටේ ජනගහණයෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් මං හිතරම එන්නත් කරන්නේ හරහා මේ වසංගතයේ මුදව ගන්න වැඩසටහන දියත් කරලා තිබෙනවා. එහෙම මොහොතක මේ රට ස්ථාවරව පවත්වාගෙන යන්න මේ විපතෙන් මුදව ගැනීමේ අභියෝගය පැවරලා තිබෙනවා ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාට මුදල් ලැබතුමා හැටියට. ඒ නිසා මම හිතනවා අද දවසේ මේ ගැනන සියලු විෂයන් ගැන අපිට ලැබෙන කාල වේලාව එක්ක කතා බහ කරන්න බෑ. විනාඩි 10ක් වුණත් ඒක තව සීමා වෙනකොට මම හිතනවා මේ කරුණු මේ විශේෂගත කරුණු ඇතුළට අපිට යాగන්න පුළුවන් වෙලාවක් නොලැබෙන නිසා මේ සංශෝධන විශේෂයෙන් එතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ දැන් අභියෝගයට ගැළපෙන විදියට සංශෝධන අවශ්‍යයි. විශේෂයෙන්ම ගත්තම විවිධ නියෝගයන් අවශ්‍යයි. ඒ නිසා දැන් අභියෝගයට සරිලන විදියට ඒ වගේම අපේ රටේ දැන් තිබෙන අර්බුදකාරී ව්‍යසනයට මුහුණ දෙන්න පුළුවන් විදියට වෙනත් විවිධ අය විවිධ විදියට ආණ්ඩුවේ නායකයෝ රට අපහසුතාවයට පත් කරන්න විවිධ විදියේ කුමන්ත්‍රණ දේශ විදේශ තරපුරුෂ සේවා හරහා අපිව රට අපහසුතාවයට පත් කරන්න තිබෙන මොහොතක විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ විශේෂයෙන්ම අපේ ගරු මුදල් අමාත්‍යතුමා වේශකර උත්සාහයක යෙදෙනවා මෙන්න මේ තත්ත්වයෙන් අපි සියලු දෙනා මුදව ගන්න. ඒ නිසා මේ අභියෝගයට ගැළපෙන විදියට මේ පනත් සංශෝධනය කර ගැනීම, ඒ වගේම නව නියෝගයන් නිකුත් කර ගැනීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවය මේ යුගයේ හැටියට තිබෙන නිසා තමයි අද මේ කියන විවාදයට මේ විෂයන්ට කරගෙන තිබෙන්නේ. එහෙමනම් මම හිතනවා අවසාන වශයෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ අපේක්ෂාව මල්පල ගන්නන්නට පුළුවන් අවශ්‍ය අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දීම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමි. මගේ අදහස් දැක්කම අවසන් කරනවා.
Thank you. Honorable Vijitha Herath, you have 9 minutes.
ගරු කාර්ක සභාපතිතුමනි, ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන බව සත්‍යක්. ඒක හංගන්න දෙයක් නැහැ. ඒකෙන් ගොඩ එන්න ඔබතුමාලා යම් යම් ආනයන අපනන සීමා ඇති කරන්න අද ගැසට් නිවේදන කීපයක් නිකුත් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා මහ බැංකුවේ මූලික වගකීම මේ රටේ මිල ස්ථායීකරණය කිරීම. ඒ වගේම මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. ප්‍රධාන අරමුණු දෙක මිල ස්ථායීකරණය කිරීම, මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. මිල ස්ථායීකරණය කරන්නේ උද්දමනය පාලනය කිරීම. නමුත් අද උද්දමනය පාලනය කරන ඔබතුමන් අපෝසත් වෙලා තියෙනවා. වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ ඔබතුමන්ලා මේ ආර්ථික අර්බුදේ පියමං කරන්න තෝරගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය තමයි මුදල් අච්චු ගහන. මහ බැංකුවේ අධිපතිවරයා වැඩ බාරගත්ත දවසේම මිලියන 13000ක මුදල් අච්චු ගැහුවා. ඊයේ පෙරදා වෙනකොට තව 23000ක් මුදල් අච්චු ගැහුවා. ඉතින් මුදල් අච්චු ගහන එක තමයි ඔබතුමන්ලා මේ අර්බුදයට එක උත්තරයක් විදිහට තෝරගෙන තියෙන්නේ. හැබැයි මුදල් අච්චු ගැහුවම හරි පැහැදිලිව අපි කවුරුත් දන්නවා ඉල්ලුම වැඩි වෙනවා. ඊට සාපේක්ෂ සැපයුමක් නැහැ. ඒකත් එක්ක උද්දමනේ වැඩි වෙනවා. 6.8%කට අද වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න ඔබතුමාලා අසමත් වෙලා තියෙනවා. අද මේ ආනයන පාලන නීති ගෙනාවට මේකෙන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. අපි දන්නවා අද ආණ්ඩුව තෝරන ප්‍රධාන ක්‍රියාමාර්ග හතරක් තියෙනවා. එක මුදල් අච්චු ගහන එක, දෙක තව තවත් ණය වෙන එක, තුන්වෙනි එක ඔබතුමාලා තෝරන්නේ ජාතික සම්පත් විකුණන එක, ඊළඟට ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ ආනයන සීමා කරන එක. මේ කොයික ගරාවත් මේ අර්බුදය පියමං කරන්න සමත් වෙලා නැහැ. පොහොර පිළිබඳ මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තෙත් ආනයන වියදම අඩු කරන්න. මට මතකයි ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව කිව්වේ පිටරටින් පොහොර ආනයනය කරන්න යන වියදම අපි ගොවියට කාබනික පොහොර නිකන් දීලා අඩු වෙන අස්වැන්නට වන්දි ගෙව්වත් අපිට ලාභයි කියන එක තමයි මූලික න්‍යාය උනේ. ඒ අනුව තමයි තීන්දුව ගත්තේ රසායනික පොහොර ආනයන තහනම් කරන්න. අපි තා පැහැදිලිව ප්‍රතිපත්තියක් විදිහට කාබනික පොහොර භාවිතාව අනිවාර්ය කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නෝ. ඒක පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. හැබැයි ඒක කළ යුත්තේ ක්‍රමානුකූලව ටිකෙන් ටික කියන එක ඉතා පැහැදිලිව දිගින් දිගටම අපි අවධානය කරා. හැබැයි හීනෙන් බය වුණා වගේ පාරට ඔබතුමල්ලා කාබනික රසායනික පොහොර ගෙන්වීම නතර කරා. ඒ නතර කරන වෙලාවේ කිව්වා කුසිකර්ම ඇමතිවරයා සාණ්ඩුවේ ගොඩක් ඇමතිවරු අපිට ඇති තරම් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙළක් තියෙනවා කියලා. දැන් මාස 4ක් ගත වුණා. අද වෙනකන් අපේ රට තුල කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ. යන්තම් එහෙම් මෙහෙන් තනින් තන පොඩ පොඩක් හදනවා. නමුත් ගොවියට අවශ්‍ය ප්‍රමාණයට ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මුලින්ම පටන් ගත්ත පවුල් ලක්ෂ 2000කට ගොවිය ලක්ෂ 2000කට රුපියල් 210,000 ගානේ මුදල් දෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කියලා. ඒ ව්‍යාපෘතිය පටන් අරගෙන මහ ලොකු සද්ද දැම්මා. මාධ්‍ය ප්‍රචාර දැම්මා. නමුත් ඒක ලප්තනම ලොප්පුණා. දැන් ඒක ක්‍රියාත්මක නැහැ. ඊට පස්සේ පවුල් ලක්ෂයකට ගොවි පවුල් ලක්ෂයකට රුපියල් 210,000 ගානේ සල්ලි දෙනවා කිව්වා කාමිනික පොහොර හදන්න. ඒකත් ලප්තනම ලොප්පුණා. අවසානයේ ඔබතුමන්ලම කිව්වා නෑ අපි ගාන වෙනස් කරා රුපියල් 12,500ක් දෙනවා හෙක්ටාරයකට. ඒ සඳහා චක්‍රලේඛ දෙක තුනක්ම නිකුත් කරා. ඒ අනුව පොහොර නිෂ්පාදනය කරන්න අපි ගොවිය දිරිමත් කරනවා කිව්වා. අද වෙනකොට ඒ ව්‍යාපෘතියත් එහෙම මැන හිටලා තියෙනවා. ගෝජන සේවා මධ්‍යස්ථාන 560කට ආදර්ශ කාබනික පොහොර ව්‍යාපෘතිය ගානේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා කිව්වා. ක්‍රියාත්මක කරනවා කියලා මහ ලොකු සද්දයක් දැම්මා. අවසාන වෙනකොට ඒකත් නතර වුණා. අද වෙනකොට අපේ රටේ ගොවියට විශේෂයෙන්ම ලබන මාසෙ මුල මහකන්නේ ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙනකොට අම්පාර, පොළොන්නරුව, මඩකලපුව විශේෂයෙන්ම අපේ ගොවි දිස්ත්‍රික්කවල ජනතාවට ඒ ගොවි දිස්ත්‍රික්කවල විතරක් නෙමෙයි බස්නාහිර පළාතේ පවා මේ කුඹුරු වැඩ කරන වෙනත් පළතුරු වගාවන් කරන ඒ විවිධ ගොවියන්ට ඒ අවශ්‍ය කරන පොහොර දැන් වෙළඳපළේ නැහැ. හැබැයි ඔබතුමන්ලා මොකද අවසානේ කරේ? කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා කියලා අන්තිමට හිර වෙනකන් ඉඳලා ගොවිය අමාරු වෙටුනට පස්සේ ඔබතුමන්ලා තීරණයක් ගත්තා කාබනික පොහොර ආනයනය කරන්න. එදා මේ වැඩේ පටන් ගන්නකොටම අපි තා පැහැදිලිව කිව්වා ඔය ගෙන්නන්න හදන්නේ චීනේ කසල කියලා. කුණු කසල තමයි ගෙන්න හදන්නේ කිව්වා. ඒ වෙලාවේ ඔබතුමන්ලා උත්තර දුන්නා නෑ අපි එහෙම ගේන්නේ නෑ. අපි ගේන්නේ ඔක්කොම කොරන්ටයින් කරලා ගේන්නේ. ජීවාණුහරණය කරලා ගේන්නේ. එහෙම සුද්‍ර ජීවීන්ට එහෙම නැත්තම් ආක්‍රමණකාරී සාකවලට එන්න දෙන්නේ නෑ කියලා. නමුත් මොකක්ද උනේ? රටේ කාමනික පොහොර නිෂ්පාදනය කිරීම සම්පූර්ණ අඩාල කරලා අවසානයේදී දැම්ම ටෙන්ඩරයක් 120ක් නයිට්‍රජන් තියෙන 117ක් නයිට්‍රජන් තියෙන කාමනික පොහොර ආනයනය කරන්න ටෙන්ඩරයක් දැම්මා. ඒ ටෙන්ඩරේ මැදිහත් වෙච්ච ආනයන කරුවා ඇවිල්ලා කිව්වා 117ක් නයිට්‍රජන් තියෙන කාමනික පොහොර ලෝකේ අපිට හොයාගන්න නෑ. එනිසා අපිට මේක සම්පූර්ණ කරන්න බෑ කියලා. ගොඩක් ආනයන කරුවෙක්ෙන් ඉවත් වුණා. එක ආනයන කරුවෙක් විතරක් ඔබතුමන්ලා ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත් ආනයන කරුවා ගෙනාවේ එයා ගෙන්නන්න උත්සාහ කරන්නේ 117ක් නයිට්‍රජන් තියෙන කාමනික පොහොර නෙමෙයි. 105ක් 8ක් කාමනික නයිට්‍රජන් තියෙන පොහොර. ඒ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ චීන සමාගම කුින්දාව සේවින් බයෝටෙක් ගෲප් එකෙන් දැන් මේ ගෙන්නන්න හදන කාබනික පොහොර ඒ සඳහා ඩොලර් මිලියන 93 ඩොලර් මිලියන 63ක් වෙන් කරලා ඒ මහා සල්ලි කන්දරාවක් වෙන් කරලා ගෙන්න හදන්නේ චීනයේ තියෙන නාගරික කසල ඒ කුණුවලක තියෙන මඩ ගොහරුව තමයි ගෙන්න හදන්නේ. ඒකේ සාම්පලයක් ගෙනාව සාම්පලය ගෙනල්ලා මෙහි පරීක්ෂා කරා සාක නිරෝධායන එකෙන් ඉතා පැහැදිලිව වාර්තාව දුන්නා එතන අර්වේනියා කියන බැක්ටීරියා තියෙනවා කියලා. අර්වේනියා කියන බැක්ටීරියා කියන්නේ පළදාව ලැබිච්ච එළවලු කුණු වෙන බැක්ටීරියාවක්. ගෝවා කැරට් පළදාව ගත්තට පස්සේ කුණු වීම වේගවත් කරන බැක්ටීරියාවක්. ඒක තමයි මේ සාම්පලේ තියෙන්නේ. ඊළඟට අල අර්තාපල් ගත්තොත් අර්තාපල් වලට බ්ලැක් ලෙග් කියන රෝගය හැදෙන්නේ මේ බැක්ටීරියාව. එවැනි බැක්ටීරියාවක් සහිත කාබනික පොහොර තමයි ඔබතුමන්ලා ආනයනය කරන්න චීනෙන් නැවට පටවන්න ලෑස්ති උනේ. ජීවාණුහරණය කරනවා කියලා තමයි කැබිනට් පත්‍රිකාව දැම්මේ. ඒ ප්‍රමිති ආයතනයේ දුන්න SLS එක දුන්නේ ජීවාණුහරණය කරන කාමිනික පොහොර ගෙන්නන්න අනුමැතිය කියලා. නමුත් මේ පොහොර කිසිවක් ජීවාණුහරණය කරලා නැහැ. දැන් කුෂකර්ම ඇමතිවරයා කියනවා මේක මේ කුමන්ත්‍රණයක්, මේ සිලිසිලි බෑග් එකකට ගෙනල්ලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා. ඉතින් කුෂකර්ම ඇමතිවරයෙක් ඉන්නවා, ආණ්ඩුවක් ඉන්නවා, කාමනික පොහොර පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් තියෙනවා. ඒ කාර්ය සාධක බලකාය අපි දන්නේ දෙට රැස්වලත් නැහැ. ඒ කාර්ය සාධක බලකායට පුළුවන් නේ එහෙමනම් ඔය වගේ අනීතික විදිහට ගේන එක වළක්වන්න. නීත්‍යානුකූලව හොඳ සාම්පලයක් ගෙනල්ලා නියමිත පරිදි පරීක්ෂා කරන්න. ගෙනාපු පරීක්ෂණයේ අසාර්ථක නම් තව සාම්පලයක් වහාම ගෙනල්ලා පරීක්ෂා කරන්න. නෑ. හරි පැහැදිලි මෙතන සුත්‍ර ජීවීන් ඉන්නවා. මේක ජීවානුහරණය කළා නැහැ. දැන් මේ කරන්න හැදුවේ මහා විනාශයක්. තාමත් මේ විනාශය නතර කළා නැහැ. ඔබතුමාලා තීන්දුව ආපස්සට හරවලා නැහැ. එක පැත්තකින් ටෙන්ඩරේ නීති විරෝධී වෙනවා. ඇයි? ටෙන්ඩර් කරුවෝ ඒ ටෙන්ඩරේ ඉවත් වුණේ 20%ක නයිට්‍රජන් නැහැ කියන පදනම මත. 17%ක නයිට්‍රජන් නැහැ කියන පදනම මත. නමුත් දැන් ඔබතුමාලා ගෙන්නන්නේ 17% නෙවෙයි 10%ටත් නයිට් වඩා අඩු නයිට්‍රජන් තියෙන කාබනික පොහොර කියන දේවල්. මේවා ඇත්තටම කාබනික පොහොර නෙමෙයි. අර මං කියපු කැලි කසල කුණු කසල තමයි මේ ගෙන්නන්න හදන්නේ. දෙයකින් මොකද
වෙන්නේ? One more minute.
ඒක සිද්ධ වෙලා තියෙන්නේ බරපතල අසාධාරණයක් මේ රටේ ගොවියන්ට. අද ගොවියන්ට පොහොර නැහැ. අද දැන් මහකරණේ පටන් ගන්නවා පොහොර නැහැ. හැබැයි ඔබතුමාලා මොකද ඒකට කරන්නේ? හදිසිය ගැසට් එකක් ගෙනාවා මුදල් අමාත්‍යංශයෙන්. ඔබතුමාලා මොකද රසායනික පොහොර ගෙන්නන්නේ? මේ ගැසට් එක වෙන මොකක්වත් නෙමෙයි. 22:38 ඇලයිර 45 කියන ගැසට් එක වෙන මොකක්වත් නෙමෙයි. මේකේ තියෙන මොනවද? නයිට්‍රජනීය ඛනිජමය රසායනික පොහොර. ඕ පොස්ෆොටික ඛනිජමය රසායනික පොහොර. TSP MOP ගෙන්නන්න තියෙනවා. ඉතින් මේ රසායනික පොහොරනේ බොරුනේ කරන්නේ. එක පැත්තකින් රට රවට්ටනවා අපි කාමනික පොහොර ගෙන්නන්නේ රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ කියලා. අන්තිමට ගොවියට කාමනික පොහොරත් නැහැ. දැන් අවසානයේ අද ගැසට් එකක් ගහනවා. දැන් මේ අනුමත කරන්න දාලා තියෙන ගැසට්
එක. Remember please wind up.
එන මොකක්වත් නෙමෙයි මේ රසායනික පොහොර. මේක කාබනික පොහොර නෙමෙයි. එහෙනම් ඔබතුමාලා ගැසට් එක රිවර්ස් කරලා තියෙන්නේ. එකවරක් නෙමෙයි දෙවරක් රිවර්ස් කරලා තියෙන්නේ. හරි පැහැදිලිව රට ප්‍රතිපත්තිය කියන්න බොරු කරන්න හදන්න එපා. ගොවිය අමාරු වට්ටන්න එපා. ගොවිය අමාරු වට්ටලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. තමත් අර්බුදෙන් අර්බුදයට යනවා. ඒ නිසා වහාම මේක නතර කරන්න කියමින් මම නතර වෙනවා.
Thank you. Honorable Udayakantha Gunathilaka, you have 7 minutes.
Garu Niyojya Karakasa Sabhapathumani ape ada dawase wedagath panath kīpayak genena me avathaya wacana kīpayak laba dīma sambandhawa ape Karakasa Sabhapathumata mage stutiya puda karanawa e wageema apita vipakshi hatiyata genaapu katha yojana wageema අසුභවාදී යෝජනා වගේම සුභවාදී යෝජනා අපි දැකලා නැහැ පහුගිය කාලයක් තිස්සේ අපට ගෙන එනවා. ඒ වගේම ඔවුන් අපි දැක්කා පහුගිය කාලයක් තිස්සේ ඒ අය ඔහු ඔවුන් එක්සත් ජාතික පක්ෂය හැටියට ඉන්න කාලේ ඒ එක්සත් ජාතික පක්ෂයට වූ ඒ අවතාර ටික අද සමග ජල බලවේගය හරහා අද කතා කරනවා යෝජනා ගේනවා. ඒගොල්ලෝ කියන එක්සත් ජාතික පක්ෂය ඒ කරපු කෙරුවාවල් ඒ වැඩ ටික හොඳයි නම් ගරු කතානායකතුමනි අපිට ඔවුන්ට පක්ෂයේ එකක්වත් ඉතුරු නැත්තන්ට කම්බස් උනේ එහෙම හොඳ හින්දාද කියලා මම අහන්න කැමතියි. ඒ නිසා අපි දන්නවා 2015 රට බාර දෙනකොට සමගි අපේ හිටපු ආණ්ඩුවට එමනම් ඒ යහපාල ආණ්ඩුව බාර ගන්නකොට මේ රට කර්මාන්ත පුරයක් හැටියට තිබුණේ. ඒ වගේම සම්පූර්ණ මේ රට අධිවේගී මාර්ග, ඒ වගේම කාපට් මාර්ග, ඒ වගේම රටේ කෘෂි කර්මාන්තය මේ හැම අංශකින්ම දියුණු වෙච්ච රටක් අපි එදා බාර දෙනකොට 2015 6.8ක් තිබූ ආර්ථික වේගය 2.3ක් බවට පත් කර තමයි අපට දුන්නේ. ඒතර යුද්ධයක් තිබදේ පහුගිය කාලේ. ඒ වගේම මෙවැනි ජාත්‍යන්තර අර්බුදයක් තිබද පහුගිය කාලේ. එහෙම අර්බුදයක් මොකක්වත් තිබුණ නැතුව ඔවුන් සම්පූර්ණ ආර්ථිකය හම්බස් කරලා තමයි ලබා දෙන්න කටයුතු කරේ. අද මෙවැනි අර්බුදයක් ව්‍යෝජනයක් තියෙන අවස්ථාවක ඒ ව්‍යෝජනයට ඒ වගේම අර්බුදයට ඒ වගේම මූණ දෙමින් ඒ වගේම එදා විපක්ෂය කීවේ වැක්සින් ටික දෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ඒ වගේම ජාත්‍යන්තර හිතවත්කමක් ඒ රටවල් එක්ක නැති නිසා අපට ඒ වැක්සින් ටික ගන්න බැරි වෙනවා කියලා කිව්වා. හැබැයි ඒ සියල්ලකින්ම අපේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. අද ඒ වැක්සින් දෙන රටවල් අතර අද ඒ රටවල් 10 අතරට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක සතුටුකර කාරණාවක්. එනිසා අපි මේ අභියෝග කවුරුත් ලෝකයාටම මේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඒ තමුන්නාසේලා එදා ඒ විපක්ෂින් දෙකට විශාල ආර්ථික අහේනියකට පත් කරපු ඒ වෙලාවේ ඒ වගේම ඒවට මුහුණ දෙමින් අපිට යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. තිබුණා ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ ආර්ථික කලමනාකරණය වගේම වර්තමානයේ මුදල් ලැබතිවරයා හැටියට ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒක තව තවත් කලමනාකරණය කරගෙන අද ඒ වැක්සින් ටික දෙන විතරක් නෙමෙයි ඒ වගේම ඒ ආර්ථික කලමනාකරණය කරගෙන විතරක් නෙමෙයි අපේ රටේ සංවර්ධනය ගත්තාම අපේ විශේෂයෙන්ම සියක් නගර සංවර්ධනය ඒ වගේම කාපට් ව්‍යාපෘති ඒ වගේම කාපට් කිලෝමීටර් ලක්ෂේ ව්‍යාපෘති මේ ආකාරයෙන් ඒ වගේම ඒ ආකාරයෙන් අද නගර සංවර්ධනය වෙමින් ඒ වගේම ගමේ ආර්ථික සංවර්ධනය වෙමින් යන වෙලාවකයි අපි මේ කතා කරන්නේ. එනිසා අපිට භෞගික කාලයක් තිස්සේ අපිට යහපත් ඒ වගේම අපේ ගැළපෙන ආර්ථිකයක් අපට තිබුණා ඉතිහාසයේ. 77 අපිට මතකයි 77 බණ්ඩාරනායක මැතිණිය කාලය තුල අපිට තිබුණා ටයර් කර්මාන්තශාලා ඒ වගේම රෙදි කර්මාන්තශාලා ගත්තම අපේ ආසනේ තුල්ලිය පේකම්මල තිබුණා. අපිට කාටවත් අතපාණ්ඩ රෙදි කටින් ගෙන්නන්න අපිට ඕනෑකමක් තිබුණේ අපේ රටේ ඒ නිෂ්පාදනය තිබ්බා පූගොඩ පේකම්මල මත්තකම ඒ මත්තකොඩ ඒ වගේම වැල්ලවත්ත ඒ පේකම්මල කාල ටික තිබ්බා.
ඊළඟට
කර්මාන්තශාලා වානේ කර්මාන්තශාලා ඒ වගේම කඩදාසි කර්මාන්තශාලා මේවා තිබ්බා. මේවා සියල්ලක්ම එදා එක්සත් ජාතික පක්ෂය බලයට ඇවිල්ලා 77 හයෙන් පහක බලයක් ලබාගෙන සියල්ලක්ම විනාශ කළා විකුණලා කුඩුපට්ටම් කරලා දැම්මා. ඒ තත්වය තිබුණා නම් අද අපි ජපානයට වඩා එහා ගිය රටක් බවට පත් වෙන්න තිබුණා. ඒ සියල්ලක්ම විනාශ කරේ එදා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා අපිට එදා ඒ වගේම අනිකුත් විපක්ෂය අද කතා කරන්නේ ඒ අය දැන් අපේ මන්ත්‍රීවරයෙක් කියව විපක්ෂයේ රෙදි නැතුව ආණ්ඩු පක්ෂ ඉන්නවා කියලා. රෙදි නැතුව අපි නෙවෙයි ඉන්නේ තමුන්නාසලා තමයි ඒ රෙදි ගලවගෙන එදා ඒ 77 එහා අපි යනවා 77 එහා මේ රට ආදරය කරන පිරිසක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඒ රෙදි ගලවගත්ත නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කුජිතුනේ. ඒ කාරණාව තමයි වර්තමානයේ ඒ සමගි බලවේගයටත් සිද්ධ වෙන්නේ කියන කාරණාව මම මෙයාත් මතක් කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අපි දන්නවා එදා මෙදා තුර කරපු කිපු දේවල් ප්‍රගතිශීල රජයක් බිහිවෙන හැම අවස්ථාවකම ඒ රජයක් විනාශ කරන්න ඒ වගේම මේ රටේ උගතුන් බුද්ධිමතුන් නැතිකරන්න ඒ වගේම විශ්වවිද්‍යාලවලින් ඒ දරුවන් එළියට එන කාලය ඔවුන් පිකටින් වලට ඔවුන් වෙනත් ප්‍රශ්න වලට මැදිහත් කරලා සම්බන්ධ කරලා උපාධිය ගන්න කාලය දික් කරන අවුරුදු 5 ගන්න එක අවුරුදු 7-8කට දික්
වෙනවා. ඒක
ජාත්‍යන්තර බලවේග හරහා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වල හවුල්කරුවන් ඉතන් හැටියට ඔවුන් කටයුතු කරන කණ්ඩායමක් තමයි. ඒ විතරක් නෙවෙයි අනිකුත් විපක්ෂයේ ඉන්න බොහෝ පක්ෂ බොහෝ කණ්ඩායම් ඒ ප්‍රභාකරන්ගේ මලිල හැටියට තමයි පහුගිය කාලේ හැඳුනේ. මේවා කතා කරන්න වෙලාවක් නිසා බොහොම ස්තුතියි. මම කතා නවත්තනවා.
Thank you. Honorable Patli Champika Ranawaka, you have 9 minutes.
කරු නියෝජකාරක සභා සභාපතිතුමනි, අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ ආනයන අපනයන පිළිබඳ නියෝග ගණනාවක් ගැන. අද මෙතන සාකච්ඡා වුණා. ඒ වගේම අපිට රටේ හැම ශේෂ්ත්‍රයකම දැනෙනවා අද මේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා කියලා. ඒ ඩොලර් හිඟය ජය ගැනීම සඳහා ආණ්ඩුව විවිධ ආනයන සීමා පනවමින් ඉන්නවා. මේකට හේතුව හැටියට මේ ආණ්ඩුව පැත්තෙන් සියලු පැතිවලින් අද මේ පාර්ලිමේන්තුව ඇතුලේ තැහුනේ මේ කෝවිඩ් එක නිසා තමයි. අද මේ සියලුම් ප්‍රශ්න එහෙම නැත්නම් අපිට ඩොලර් ඇතුළු ආර්ථික සමෘද්ධිය සෞභාග්‍යයේ මග ඉතාම වේගයෙන් උදා කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා. අපිට විතරක් නෙමෙයි කොවිඩ් තියෙන්නේ. මේ ලෝකේ රටවල් ගණනාවකට කොවිඩ් තියෙනවා. හැබැයි කොවිඩ් තිබුණයි කියලා කොයි රටේද වාහන ආනයනේ නතර කළේ? කොයි රටේද පොහොර ආනයනේ නතර කළේ? කොයි රටේද අත්‍යවශ්‍ය ආහාර ඖෂධ ගේන එක පාලනය කළේ? අපි ඇරෙන්න තව එක රටයි මේ ලෝකේ එහෙම වෙලා තියෙන්නේ. ඒක තමයි ලෙබනනේ. එහෙමනම් මේ අර්බුදය කොවිඩ් එකෙන් ඔබ්බට ගිය බරපතල ප්‍රශ්නයක් බව අපි මතක තබා ගත යුතුයි. අද උදෑසන මෙතන කතා කළා කොවිඩ් එක නිසා සංචාරක ඉපැයීම් කඩා වැටලා තියෙනවායි කියලා. මතක තියාගන්න මේ සංචාරක ආදායම එක්කම සංචාරක වියදමකුත් තියෙනවා. සංචාර කිරීම සඳහා 2019 බිලියන 3.6යි අපිට ආවේ. අපේ රටෙන් විදේශගත වෙන්න වියදම් කරපු මුදල ඩොලර් බිලියන 1.6ක්. ඒ වගේම ශිෂ්‍යව ඇතුළු අනික් අය මේ රටෙන් අරන් ගිය ප්‍රමාණය තවත් ඩොලර් මිලියන 500කට වැඩි. ඒ වගේම සංචාරකයින්ට සේවා සැපයීම සඳහා අපේ අර ආනයන බිලේ සැලකිය යුතු මුදලක් වැය වෙලා තියෙන බවත් මතක තබා ගන්න ඕනේ. ඒ අනුව නිශ්චිත වශයෙන් අගය එකතු කිරීමක් හැටියට සංචාරක ආදායමක් තියෙනවා නම් තියෙන්නේ 130කට ආසන්න ප්‍රමාණයක්. අපේ හිටවු මහ බැංකු නියෝජ්‍ය අධිපති W විජේවර්ධන කියලා තියෙනවා 180%ක්ම මේ සංචාරක ආදායමෙන් ආපසු යන ඒවයි තියෙන්නේ කියලා. ඒකට මම එකඟ නොවුණත් ඒක තමයි ඇත්ත. ඇඟලුම් කර්මාන්තෙත් ඒකයි ඇත්ත. අගේ එකතු කිරීම තියෙන්නේ 130යි. ඒ අනුව මේ සංචාරක ව්‍යාපාරය හෙට උදේ ආරම්භ වුණා කියලත් 20 ලක්ෂයක් ආවයි කියලත් මේ ඩොලර් අර්බුදය විසඳෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අනිකුත් රටවල් 100ක් මේ අර්බුදයට මුහුණ දුන්නට පස්සේ අර රැපිඩ් ෆයිනෑන්සින් ඉන්ස්ට්‍රුමන්ට් එක යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අරමුදලෙන් ලැබුණ මුදල් අපට ඩොලර් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් ඒකෙන් ලැබෙන්න තිබුණා. ඇයි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒක නොලැබුණේ? රටවල් 100ක් මේක ඉල්ලුවා 86කට හම්බ වුණා 14කට හම්බුනේ නැහැ. හම්බු නොවිච්ච ඒ 14න් එකක් තමයි ශ්‍රී ලංකාව. ඇයි මේ රටේ ආර්ථික අර්බුදය කෝවිඩ් එක නිසා නෙවෙයි ඇති වෙලා තියෙන්නේ? මේ ණයගැතිභාවය අපේ ආර්ථිකයේ අභ්‍යන්තරයෙන්ම මතුවලා තියෙන ප්‍රශ්නයක්. කෝවිඩ් නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලට උදව් කරාට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේකට උදව් කළේ නැහැ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ආණ්ඩු ආපු හැටියෙම ලාභදායි ව්‍යාපෘතියක් කියලා අලුත් ව්‍යාපෘතියක් ගේනවා කියලා ජපානෙන් 0.1 පොලියට ගෙනාපු ඒ සැහැල්ලු දුම්රිය සේවයේ ඒ ව්‍යාපෘතිය අවලංගු කළා. අද ඒ ව්‍යාපෘතිය තිබුණා නම් ඩොලර් මිලියන 600 ගානේ මේ 2021 22 23 රටට ගලාගෙන එනවා 0.1 පොලියට. ගෙවන්න තියෙන්නේ අවුරුදු 12කට පස්සේ. අද ඒ ව්‍යාපෘතිය අහෝසි කරලා රටට ලැබෙන්න තිබිච්ච දවැන්ත විදේශ ආයෝජනයක් එක්කම ඉතාම වැදගත් පොදු ප්‍රවාහන සේවයේ තිබිච්ච ව්‍යාපෘතියක් අහෝසි කරගත්තා. ඒ වගේම අද අපි තරහසක් නෙමෙයි මේ පොහොර ආනයනය නැවැත්තුවේ මැයි මාසේ 6 වෙනිදා රටේ ඩොලර් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න මාර්තු මාසෙදී මේ ආණ්ඩුව එයාබස් ගණදෙනුව පියව ගන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඩොලර් මිලියන් 500ක් දුන්නා. හැබැයි පොහොර ගේන්න තව තිබුණේ ඩොලර් මිලියන 150යි. ඒක අපි කළේ නැහැ. අපි පොහොර ගේන්න එකෙන් ගොවියෝ 20 ලක්ෂයකට අධික ප්‍රමාණයක් අපහසුතාවයට පත් කරද්දී රට සාගතයක් කරා යොමු කරන්න ඔක්තෝබර් මාසෙන් පස්සේ පියවර ගනිද්දී ඒ වෙනුවට අපි තෝරගත්තේ අර එයාබස් ගණදෙනුවේ ඒ විෂමකාරී ඒ ඩීල් එක බේරගන්න තමයි අපි ප්‍රමුඛතාවය දුන්නේ, ආණ්ඩුව ප්‍රමුඛතාවය දුන්නේ. ඒ වගේම අද මොකක්ද අර්බුදේ? අද අර්බුදේ තමයි ලංකාවට ණය ගන්න බැරි වීම. මෙච්චර කාලයක් මේ රටේ සියලුම ආණ්ඩු ණය ගත්තා, ණය වලින් ණය බේරුවා. අද අර්බුදය තමයි දේශීය වෙළඳපොළෙන් ණය ගන්නත් බෑ, ණය දෙන්නේ නැහැ ආණ්ඩුවට. විදේශීය වෙළඳපොළෙන් ණය ගන්නත් බෑ, විදේශීය වෙළඳපොළෙන් ණය දෙන්නෙත් නැහැ ආණ්ඩුවට. ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් වෙන්න යන්නේ මෙන්න මේ අර්බුදය නිසා. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළට රට විවෘත නොවීම නිසා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙතන විශාල වශයෙන් කතා කරන එකක් තියෙනවා. ඒ තමයි මේ 2010 ඉඳන් 15ට 107ක වර්ධනයක් තිබුණයි කියන්නේ. මොකද ඒ වර්ධනයේ හේතුව? එකක්, උතුරු හා නැගෙනහිර ඒ තිබිච්ච ආර්ථිකය අපට එකතු වීම. දෙක, දැවැන්ත ණයවර බුබුලක් විසින් ඉදිකිරීම් බුබුලක් ඇති කිරීම. මොකද්ද මේ ණයවර බුබුල? මේක තමයි අධික පොලියට විදේශ වෙළඳපොළෙන් සල්ලි අරගෙන ආදායම් ඉපදෙන්නේ නැති ව්‍යාපෘති වල දැම්මා විතරක් නෙමෙයි, ඒවට වැය විය යුතු නිවැරදි ඉංජිනේරු ඇස්තමේන්තු වගේ 15-20 ඒවා නෙවෙයි 4x5x යොදලා ඒවයින් කරපු ජාතික මංකොල්ලේ නිසා තමයි මේ අර්බුදය අද ඇවිල්ලා තියෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ. මේ ගැන සංඛ්‍යාලය ගැන කිව්වොත් 2004 ලංකාවේ විදේශ ණය ඒ ගත්තට පස්සේ වාණිජ ණය කියන ඒවා තිබුණේ 104යි. 2014දී මේක 140ට නගිනවා. අද ඒක 150 ඉක්මවලා තියෙනවා. මේ තත්ත්වයට හේතුව මොකද්ද? අපේ විදේශ ණය තිබිච්ච සහන පොලි ඒ වගේම සහනදායි ආකාරයට අන්තර්ජාතික ලෙස ලබා ගන්න ඒවා වෙනුවට වාණිජ වෙළඳපොළට ගෙනහිල්ලා සවරින් බොන්ඩ්ස් ISB SLDB නිකුත් කරලා අධික පොලියට ගත්ත ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා තමයි අද අපි මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ. අද මෙතන ඇහුවා යහපාලන ආණ්ඩුවෙන්
Honorable member, you have two more minutes.
ඒ ණයවලට මොකද කළේ කියලා අද මෙතන ඇහුවා. අපි බලමු මොකද වුනේ කියලා. 2010 දී ලංකාවට ගලා එන විදේශ ප්‍රමාණය, ඒ කියන්නේ gross foreign borrowings ප්‍රමාණය $3,3529. ඒකෙන් ණය ගෙවන්න යනවා $1,540,000. ඒ කියන්නේ එන සල්ලි වලින් ණය ගෙවන්න යන්නේ 144%. 2018 මොකද චිත්‍රය? එන ප්‍රමාණය $1,6,141. ණය ගෙවන්න යනවා 5,838. ඒ කියන්නේ 195%ක්ම ගත්ත ණය වලින් කරලා තියෙන්නේ ණය පියවීම. කාගේ ණයද? ඒක තමයි වැදගත්. අපි ගමු 2021. මේ ආණ්ඩුවේ 2021 කතාව. මොකද තත්ත්වය? අපිට තිබුණා බිලියන 5.3ක්. අර සොප් ඔක්කොම එකව කළාට පස්සේ 6.8ක්. ඒ කොහොමද ගෙවුනේ? 115%ක් අපි ගෙවපු ණය වලින් ගෙව්වේ 1955 ඉඳන් සේනානායකලා බණ්ඩාරනායකලා ජයවර්ධනලා ප්‍රේමදාසලා ඔක්කොම ගත්ත සල්ලි වලින් ඒ ණය ගෙවන්න ගියේ 115%යි. ඊළඟට ඔය කියන යහපාලන ආණ්ඩුවේ 2015-19 කාලේ ණය ගෙවන්න ගියේ 108%යි. එතකොට ඉතුරු 177 කාගේද? ඉතුරු 177 තමයි 2004 ඉඳන් 2014ට ගත්ත ණය. ඒ නිසා ඇත්තටම මේ යහපාලන ආණ්ඩුවට සිද්ධ වුණේ ණය අරගෙන ණය පියවන්න කාගේ ණයද? අධික පොලියට ඔය හැදුවයි කියන දවැන්ත සංවර්ධන ඒ බුබුලේ ණය ගෙවන්න තමයි ඒක ගෑවුනේ. ඒ බුබුල පිපුරුවා. ඒ පිපුරුවේ 2013 දී ආර්ථික වර්ධන වේගය 3%ට වැටුණා. අපි මේ අනතුරු ඇඟවීම ඒ කාලෙත් කළා. ඒක නිසා අද ඉතාම බරපතල ප්‍රශ්නයකට මේ කෝවිඩ් සුව වුණත් රට සාමාන්‍ය අතර හැරුණත් මේක සමරලා ඉදිරියට යන්න උත්සාහ කළත් රටේ දැවෙන ආර්ථික අර්බුදයක් ණය අර්බුදයක් තිබෙන බව අපි මතක තබා ගත යුතුයි. ඒ
නිසා
මේ ණය උගුල ගැස්සෙනවා ඉදිරි කාලෙදි. ඒක මේ රටට ඉතාම භයානකයි. ආණ්ඩුවට විපක්ෂ විතරක් නෙවෙයි මුළු සමස්ත ජනතාවටම මේක ඉතාම භයානක වෙනවා. අද මේ ඩොලර් හිඟය අර ලෙබනනේ වුණා වගේ දවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කරනවා. මතක තියාගන්න අද කළු කඩය තමයි විවෘත වෙලා තියෙන්නේ. ඩොලර් තියෙන්නේත් කළු කඩේ, ඇපල් තියෙන්නේත් කළු කඩේ, කොත්තමල්ලි වල ඉඳන් iPhone දක්වාම ඉදිරි කාලෙදි කළු කඩය හැදෙන එක විතරයි වෙන්නේ. දේශීය කර්මාන්ත හැදෙනවා කියන එක පට්ටපල් බොරුවක් කියලා අපි සියලු දෙනාම මතක තබා ගන්න ඕනේ. ඒ නිසා මේ රටේ අනාගතය ගැන මහ බැංකුවේ හිටපු අධිපතිවරු, දැන් ඉන්න අධිපතිවරු මවපු සීනෙන් අත්මිදිලා යථාර්ථය පිළි අරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න ජාතික වැඩසටහනක අවශ්‍යතාවය අවධාරණය කරමින් මම නිහඬ වෙමි.
Thank you. Honorable Minister D.B. Herath, you have 8 minutes.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මානව හිමිකම් කවුන්සිලයේ දෙමළ ඩයස්පෝරාවේ උමනාවට ඉදිරිපත් කරන චෝදනා පත්‍රයක පැත්තක එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අතිගරු ජනාධිපතිතුමා ගියාපුවාම මහලේකම්තුමා බොහොම ගෞරවාන්විත විදිහට පිළිහරගෙන රටේ සංවර්ධනයට අතහිත දෙන පණිවුඩය මේ වන විට අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම එවන් පසුබිමක් තුළ අපේ රටේ විපක්ෂය කොරහයක කුඹුල්ලු දකිනා වගේ උපකල්පන මත රජය විවේචනය කරන ස්වභාවයක් තියෙනවා. මෙවන් පසුබිමක ලෝකෙම වෙලාගෙන ආපු කොරෝනා වදුර රට නිදහස් කරගන්නට අවශ්‍යයි කියන මාර්ගෝපදේශකත්වයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙන්න එන්නත පිළිබඳ විශ්වාසයක් තියලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා ලංකාවේ ජනතාවට එන්නත ලබා දෙන්න ගත්ත ක්‍රියාමාර්ගය ලෝකයේ ඉහළම එන්නත ලබා දීමේ ප්‍රවණතාවය තියෙන රට බවට පත් වුණා. ඒ තමයි සැබෑ මානව හිතවාදීන්ගේ තියෙන ඒ ගුණය, වගකීම. අපි දැක්කා එදා යුද්ධයේ තියෙන වෙලාවෙත් මේ රටේ මිනිස්සුන්ට ජීවිත දානය දෙන්න මේ රටේ රාජපක්ෂවරු කටයුතු කරපු හැටි. ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, රටේ ආරක්ෂක ලේකම්තුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික හැසිරෙව්වා. ඒ හසරවපු ක්‍රියාකාරකතුමල අපිට නිදහස් හම්බවන විතරක් නෙවෙයි, ආර්ථිකය ඉතාමත් හොඳ තැනකට ගෙන යන්න කටයුතු කරා. අපිට මතකයි එදා 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට දේශීය දළ නිෂ්පාදනයේ $25 බිලියන. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 රට බාර දෙනකොට දේශීය නිෂ්පාදනයේ $80 බිලියන. හැබැයි යහපාලන ආණ්ඩුව අවුරුදු 4 මාරකට පස්සේ
ජාතික නිෂ්පාදනයේ ඩොලර් බිලියන 84යි 4ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ තමයි යහපාල නාණ්ඩිය උදම් අනන උදවිය ඒ කාලවකවාන තුල රටේ ආර්ථිකයට කරපු සේවය. මෙවන් කාරණා කටයුතු මෙහෙම තියද්දී විශේෂයෙන්ම විදේශ සංචත පිළිබඳව කතා කරනකොට 2005 මහින්ද ජනාධිපතිතුමා රට බාර ගන්න ඩොලර් මිලියන බිලියන 2000යි. එතුමා 2014 රට බාර දෙනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 4200යි. 2019 වෙනකොට ඒ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7650 දක්වා පහළ වැස්සා. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි යුද්ධයක් තිබෙන්නේ නැහැ. මෙවන් කොරෝනා වෝදරක් තිබුණේ නැහැ. ස්වභාවික විපත්ති තිබුණේ නැහැ. ඔවුන්ගේ අකාර්යසම පාලනේ හින්දා මහ බැංකුව මංකොල්ල කාපු හින්දා රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා විතරක් නෙවෙයි මේ රටේ මහ ජනතාවගේ ජන ජීවිතේ කඩාගෙන වැටුණා. අවිනිශ්චිත බවක් සමාජගත වුණා. එවන් තත්ත්වයක් තුළ තමයි වර්තමානයේ අපේ රජයේ බලයට පත් වෙන්නේ. ලක්ෂ 69ක් ජනතාව එදා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදනකොට ආණ්ඩුවක් තිබුණ නැති වෙලාවක වුණත් මහ ජනතාව අතරට ගිහිල්ලා රට කරවන හැටි යෝජනා සංක්ෂිප්ත විදිහට ගත්තා. සෞභාග්‍ය දැක්ම ඉදිරි සැලැස්ම නිර්මාණය වෙන්නේ ඒත් එක්ක. ඒ අනුව තමයි ජනාධිපති මැතිවරණදී ලක්ෂ 69ක් ජනතාව ඒ කාරණාව සනාථ කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බලය දෙන්නේ ඒ යෝජනාවලියත් එක්ක. එවන් පසුබිමක් එක්ක දැක්මක් එක්ක රට ගොඩනගෙන වැඩපිළිවෙලක් එක්ක නිර්මාණය වෙච්ච රජය අවාසනාවට මුළු ලෝකෙම වෙලාගෙන ආපු කොරෝනා වදුරත් එක්ක අද මේ වන විට අපිට මුහුණ දෙන්න තියෙන බරපතලම අභියෝගය තමයි ජනතාව ජීවත් කිරීමේ ඌමනාව. ඒ වෙනුවෙන් පෙනී හිටින ආණ්ඩුවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් දෙනවා. මේකට එකම විසඳුම එන්නත ඒ විතරක් නෙවෙයි සංචරණ සීමා පැනවීම මනා කළමනාකාරීත්වයෙන් නියුක්තව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂක අංශයේ සෞඛ්‍ය අංශයේ පමණක් නෙවෙයි සමස්ත ජාතික දේහයම එකට එක්කව කරලා මේකට ගොනු කරලා අද මුහුණ දීලා තියෙන වෙලාවක මේ කාලවකවානු තුළ ලංකාවේ මරණ අනුපාතය අඩු වෙලා තියෙනවා. එන්නත ලෝකෙ ඉහළම එන්නත ලබා දුන් රට බවට පරිවර්තන වෙලා තියෙනවා. සංචරණ සීමා පනවලා ජනතාවගේ ජීවිත කඩාගෙන වැටෙන නොදී පවත්වගන්නට වගකීම බාර අරගෙන තියෙනවා. ඒ කාරණාවත් එක්ක ගත්තහම අද අපි කියන්න කැමති අපේ මුදල් අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල තුළ අද විදේශීය අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. මේවන් තත්ත්වයක් තුළ ඒ විතරක් නෙවෙයි මේ රටේ ආර්ථික ස්වකීය ආර්ථික නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදනවා. එහෙම කරනකොට නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අද විපක්ෂයේ බරපතල ප්‍රශ්නයක් කාබනික පොහොර අපි කල්පනා කරන්න ඕන. පරිසරයට ආදරය කරපු මිනිස්සු 60 දශකෙන් එහා කාලය තුළ මේ රටේ ගොවියෝ ජීවත් වුණේ පරිසරයට ඔවුන් ප්‍රමසුති ඔවුන් පරිසරයට හානි කරේ නෑ. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ගහකොළ සතා සීපාව ඇලදොල ගංගාවල ආරක්ෂා කරන්නත් ඒවා සුරක්ෂිත කරන්නත් අනාගත පරපුරට හානි කරවෙන් තොරව ලබා දෙන්නත් කටයුතු කරා. නමුත් 60 දශකයේ මේ රට රසායනික පොහොර ආවා. 94 අපිට හම්බෙනවා පළවෙනි වකුගඩු රෝගියා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කරපු පරීක්ෂණවලින් තෝරාගෙන හොයාගෙන තියෙනවා. මේ අක්‍රමවත් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම වකුගඩු රෝග වගේ රෝගවලට මොහොත් වෙච්ච කාරණාවක් හැටියට හඳුනාගෙන තියෙනවා. පිළිකා ගත්තාම පුංචි දරුවන්ට පිළිකා තියෙනවා. අවුරුදු 6 දරුවෝ සීනි රෝගවලින් පෙළෙනවා. මේ වගේ පසුබිමක් තුළ අපිට සිද්ධ වෙලා තියෙනවා රටට නැවත වතාවක් පරිසර හිතකාමී වගාවකට යන්න. එහෙම යනකොට විපක්ෂය කියනවා ආණ්ඩුවට ඩොලර් නැති හින්දා මේවන් කාරණා ඉදිරිපත් කරයි කියලා. අපිට අමුතු දෙයක් නෙවෙයි විපක්ෂය ඉදිරිපත් කරන මේ වගේ අබෝධ චෝදනා ඔවුන්ට ඔවුන්ගේ ජානවලින් ආපු කාරණාවක්. අද පාරට බැහැලා ගියාපුවම අපි දකින වතුර බෝතල් විකුණන්න තියෙනවා. මේ පුංචි රටේ අපිට මතකයි පින්තාලේ තියලා පාරවල් වල යන පයින් යන අයට වතුර ටිකක් බොන්න පහසුකම් තලා තිබුණා. අද ගෙදර ළිඳෙන් වතුර ටිකක් අපිට බොන්න බෑ. මිල දීලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. රසායනික විදියට ඒ පෙරණයන් වල ලක් කරපු වතුර පානය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණාත් එක්ක ගත්තාම පරිසරයට ආදර කරන මිනිස්සු මේ අපි විසින් විනාශ කරපු මහ පොළව කාබනික පොහොර දාලා නැවත යථාවත් කරලා සුද්ධ ජීවීන් හදන ඒ පරිසර හිතකාමී ජීව තාක්ෂණය භාවිත කරන්න අපිට ජනතාවට පොළඹවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. පොහොර පිළිමදව කතා කරනකොට අද කෘෂි විද්‍යාඥයන් අපිට කියනවා මේ අක්කරයකට අවශ්‍ය වෙන්නේ පොහොර කිලෝ ග්‍රෑම් 200යි. අපේ භාෂාවෙන් කිව්වොත් පොහොර ගෝනේ පහයි අපිට අවශ්‍ය වෙන්නේ අක්කරයකට දාන්න. එහෙම දාලා වගා
කරාපුවාම
නයිට්‍රජන් අවශ්‍ය ප්‍රමාණය ගන්න රජය කාබනික නයිට්‍රජන් ආනයනය කරනවා, කාබනික පොටෑසියම් ආනයනය කරනවා, කාබනික වල්නාශක, කාබනික කෘමිනාශක අද දියුණු වෙච්ච ලෝක රටවල් වල තියෙනවා. ඒවා භාවිතා කරලා සෞඛ්‍ය සම්පන්න විදිහට ආහාර හදන්න ලැබෙන මහකන්නේ ජනතාව පෙළගැන්නේ මේ වගකීම රජේ බාර අරගන්නවා කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
Thank you. Honorable S.M. Marikar, you have 9 minutes.
Garu Moolasanaruwada Mantrithumani, dan me vartamana aanduwa 10 wenakota kiwwa me ratata saubhagya giyenna weda katayutu karanawa pawugi aanduwa vikunapu dewal okkoma miladi gannawa kiyala. Man daka ude Rohitha Abe Gunawardana mathithuma kiwwa ne api ehema kiwwe na kiyala. E nisa mama pennanna kemathi dan metana thiyenawa me Lankadeepa online ekage giyep ekak Mahinda Rajapaksa mathuma kiyenawa jaathika sampath miladi gattot මම ආව මේ පව් ඒවා ආපහු ගන්නවා කියලා. මම දන්නේ නැහැ මහින්ද මහත්තයා ජනාධිපති වුණ නැති හින්දා ඒක ගන්න බැරි වුණා කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියපු එකකුත් තියෙනවා සම්පත් සියල්ල රටට නැවත පවරා ගන්නවා කියලා ඉවරලා. එතකොට රෝහිත අබේගුණවර්ධන මැතිතුමාට මම දන්නේ නැහැ අර ඇලෝසියස් කිය ප්‍රාමේ වාහනේ ගියේ හින්දාද දන්නේ නැහැ. ඔව් අමතක වෙලා තියෙන කියන එක මම අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ සෞභාග්‍ය ගේනවා කියපු කට්ටිය සෞභාග්‍ය ගෙනල්ලා මේ කොහෙද තියෙන්නේ? අපි කියන්න කැමති ඒ කාලේ රුපියල් 120 තිබ පරිප්පු කිලෝවත් දැන් රුපියල් මේ 275යි. හාල් කිලෝවක් 100 තිබිච්ච එක 135යි. ඒ වගේම පොල් ගෙඩියක් රුපියල් 55 තිබිච්ච එක 90යි. මේ ආකාර වශයෙන් අපිට ගොඩාක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි අද අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට දාලා තියෙනවා. අපට ඩොලර් එන ප්‍රධාන ආදායම් මාර්ග හතරෙන් අපිට තේරෙන සංචාර කර්මාන්තය මේ කොවිඩ් උවදිර නිසා කඩන් වැටෙනවා කියලා. නමුත් විදේශ ශ්‍රමිකයෝ ආදී ඇවිල්ලා යන්නේ නැහැ ලක්ෂ දෙකක් විතර ඉන්නවා ලංකාව ඇතුළේ. එතකොට එතනින් එන ආදායම එන්නේ නැහැ. ඒ වගේම තමයි අද මේ කළු සල්ලි සුදු කරන පනත් ගෙනල්ලා මේ රට අපේ මාතෘභූමිය කළු සල්ලි සුදු කරන්නන්ගේ පාරාදීසයක් කරලා තියෙන නිසා ආයෝජන විශ්වාසය නැති වෙලා ඍජු විජේස ආයෝජන එන්නේ නැහැ. ඒ වගේම තමයි කලාපේ අනෙක් රටවල් වල ඕන තරම් සහන සහ ඒ ආණ්ඩු සම්බන්ධ විශ්වාසයක් තියෙනවා. මොකද හේතුව මේ රටක ස්ථාවරභාවය කියන්නේ ආණ්ඩුවේ ස්ථාවරභාවය නෙමෙයි. නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන අපනයනය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. දැන් උන්මත්තක තකතිරු විදියට මේ පෝර ආනයනය තහනම් කිරීම හරහා අපේ රටේ කෘෂි අපනයනය වාර්ෂික ඩොලර් මිලියන 2400ක් විතර එනවා. අද ඒක නැතිවීමේ විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මොකද දේශීය අපිට නිෂ්පාදන අහිමිව පමණක් නෙමෙයි. ඒ වගේම තමයි මේක ප්‍රජාතන්ත්‍රවාදය නැති නීතිය යුක්තියට ගරු නොකරන රටක් බවට ජාත්‍යන්තර තුල හංවඩු ගැහිම නිසාම අද අපට GSP+ අහිමි වීමේ අභිමුඛක අපි ඉන්නේ. අපි දන්නවා මේ මාසේ 27 වෙනිදා යුරෝපා පාර්ලිමේන්තුවෙන් එනවා දැනටමත් යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම වුණොත් එහෙම කබලෙන් ලිපරට තමයි වැටෙන්නේ වෙන්නේ. එනිසා දැන් අර මහින්ද මහත්තයාට බැරි වෙච්ච හදන්න රට ගෝඨාභය මහත්තයා ගෙනල්ලා එතුමා ෆේල් කිය කිව්වා. එතුමා ෆේල් වුණායි පස්සේ අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව ගෙනාවා මේ රටේ ආර්ථිකය හදන්න. එතකොට එතුමා ආවයින් පස්සේ දැන් බඩුමිල වැඩි වෙලා තියෙනවා, අපනයනේ අඩු වෙලා තියෙනවා, ඩොලර් නැති වෙලා තියෙනවා, හිඟන්නන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් යනවා. ඉතින් අන්න එවැනි අවස්ථාවක තමයි දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් බර්නිසාද මන් දන්නේ කබ්‍රාල් මහත්තයාව පාර්ලිමේන්තුවෙන් අස් කරලා අන්න මහ බැංකුවට ගේනවා එතුමාව ගේන්න. අපි පැහැදිලිව කියන්න කැමති මේ රටේ ආර්ථිකයට තියෙන ප්‍රධාන වෛරසය තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා. මොකද හේතුව එතුමා මේ කොරෝනා වෛරසයට වැඩිය අපේ රටේ ආර්ථිකයට විශාල මේ වෛරසයක්. මම ඒකට හේතු කියන්නම්. උදාහරණයක් විදිහට මේ ජනාධිපති කොමිසමෙන් ඕහාරික විගණන වාර්තාවක් මහා බැංකුවේ ක්‍රියාදාමයන් පිළිබඳව මේ පරීක්ෂණයක් කරා. 2019 ජනාධිපතිවරණයට සුමාන දෙකකට කලින් ඒක ආපු නිසා අද ඒ ඕහාරික විගණන වාර්තාව සම්බන්ධව කිසිම පරීක්ෂණයකුත් නැ උත්තරයකුත් නැ. සාමාන්‍යයෙන් ලෝකයේ තුල විශ්වාසයක් තියෙනවා මහා බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්, ඒකට දේශපාලඥයපත් කරන්න බෑ කියලා. අද අයින් වෙනවා හෙටපත් කරනවා. එතකොට කොහෙද ජාත්‍යන්තර මූල්‍යවලද පොලේ අපේ රට සම්බන්ධව විශ්වාසයත් අහුරු වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන දැන් මෙතුමා දැන් රට තුල තියෙන රාජපක්ෂ පවුල් ගහක් කියලා. ඒක විතරක් නෙමෙයි මෙතුමා පවුල් ගහක් හැදුවා. පහුගිය 2006 ඉඳලා එතුමා 2015 ජනවාරි වෙනකන් මහ බැංකුව ඇතුලේ විශාල පවුල් ගහක් හැදුවා. මහ බැංකුව පිළිබඳ තියෙන ඕහාරික විගණන මේ පරීක්ෂණ වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ පස්වැනි වැළුමේ පිටු අංක 152 ඉඳලා 154 දක්වා එතුමාගේ පැටිගිරිය සම්පූර්ණම කියලා තුන මම ඒකෙන් ටිකක් කියන්න කැමතියි. අජිත් නිවාඩ් කබ්‍රල් මැතුමාගේ පළමු ඥාති සහෝදරයා වන නිහල් ෆොන්සේකා ලංකා කොමර්ෂල් බැංකුවේ DFCC සංවර්ධන බැංකුවේ සහ DFCC වර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් සහ කොටස් හිමියෙකු අතර සියලු මෙම සියලු බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වන ආයතන වේ. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ඊළඟට එතුමාගේ කාලත්‍රයා රෝෂිනී කබ්‍රාල් මැතිනිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටත් වන රක්ෂණ සංස්ථාවේ 55% කොටස් හිමි ලංකා හොස්පිටල් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩු සියල්ලම මහ බැංකු බැඳුම් කර හොරකම් කරපු පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට ලයිසන් එක ලබා දෙන්නේ එතුමාගේ ආණ්ඩු කාලේ. එතුමා අධිපති වෙලා ඉන්නකොට ඒ කාලය තුල 2013 දෙසැම්බර් 23 වෙනිදා ඉඳලා 2015 මාර්තු 9 වෙනිදා වෙනකන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ සහෝදරිය ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් කැපිටල් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරියක් විදිහට කටයුතු කරනවා. අපි අහනවා දන්නේ නැත්නම් පසුබල මන්ත්‍රීවරුනි මේවා අධ්‍යයනය කරන්න කඩේ යනකොට ටිකක් ඉගෙනගෙන යන්න කියලා අපි එතුමන්ලාට කියන්න කැමතියි. ඒ වගේම මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාගේ ලේලියවන ශිගාණී රේණුකා තම්බයා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ DFCC බැංකුවේ අධ්‍යක්ෂවරියක්. ඒ වගේම එතුමාගේ බ්‍රදරින්ලෝ මස්සිනා රවීන්ද්‍ර බාලකන්ත තම්බයා වස ඩිරෙක්ටර් ඔෆ් DFCC බැංක්. හරිද? ඊළඟට අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ මස්සිනා සුනිල් විජේසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටත් වෙන නැෂනල් ඩෙවලොප්මන්ට් බැංකුවේ සභාපති සහ ඉවර කරන්න ඉන්න. ඊළඟට එතුමාගේ තවත් බ්‍රදරින්ලෝ කෙනෙක් රමෙල් විජේසිංහ වස ඩිරෙක්ටර් ඔෆ් බැංක් ඔෆ් සිලෝන්. ඒ කියන්නේ මහ බැංකුවේ නියාමනය නඩත්වන ආයතන. එතකොට එතුමාට නැවත පත් වෙන්න කලින් මේ ලබන්දියාවන් අතර තිබුණා වූ ගැටුම් වලට ඕහාරික විකරණ වාර්තාවෙන් මතු කරපු කාරණාවලට සදාචාරාත්මකව උත්තර දීලා මේ උත්තර දීමේ සදාචාරාත්මක භාවයක් එතුමාට තියෙනවා. ඒ නිසා අවම සදාචාරයක්වත් එතුමා කරලා නැහැ. ඒ වගේම තව කියන්න ගියොත් තියෙනවා සෑහෙන්න එතුමාගේ පුතා ගැනත් තියෙනවා. ඊළඟට කබ්‍රාල් මැතිතුමාගේ ඥාති සොයුරිය වන ධාරා විජේතිලක ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයටත් සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරියක් වන අතර සිත් කම්පාවන කරුණා වෙන්නේ මේ පෙරකී බැංකු හා මූල්‍ය ආයතන අතරින් බහුතරයක් කබ්‍රාල් මැතිතුමාගේ අධිපතිත්වයෙන් උත් මහ බැංකුවේ නියාමනය යටත් වෙනවා. ඒ නිසා එම වාර්තාවේම පෙන්වලා දෙනවා එතුමාගේ කාලය තුළ පෙරකී අධ්‍යක්ෂවරුන් හරහා කොටස් හිමියන් ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාවට බිලියන 10.4යි 10.6 කලාභයක් සිදුනා කියලා. දැන් මෙදා පාරත් ආපු ගම මොකද කරේ? අපට ආරංචි මහ බැංකුවට 16 දෙනෙක් සුළු සේවකයෝ පිටින් ගෙනලා දාලා තිනවා. ඇයි මොනවද රහස කරන්න තියෙන්නේ? ඒ වගේම මූල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලකල මහත්මිය අයින් කරා. අද අපට ආරංචි වෙනවා නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහත්මයව විදේශ විනිමයට අදාළ වක්කීම් වලින් අයින් කරන්න හදනවා කියලා. දැන් මේ මොකටද මේ එන්න හදන්නේ? නැවත මේ රට ඉතුරුලා තියෙන ටිකත් මං කොල්ල කන්නද කියලා අපි අහන්න කැමතියි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන කොරෝනා වෛරසය මේ රටට එවනකොට ස්වභාව ධර්මය ඇවිල්ලා තියෙනවා. මේ රටට පොටු වෛරසයත් ඇවිල්ලා තියෙනවා. ආර්ථික විනාශ කරන, අධ්‍යාපනය විනාශ කරන, සෞඛ්‍ය විනාශ කරන, කෘෂි කර්මාන්තය විනාශ කරන, නිෂ්පාදනය විනාශ කරන, මේ රට විනාශ කරන වෛරසයක් ඇවිල්ලා. ඒ නිසා අපි ජනතාවට කියන්න කැමතියි කොරෝනා වෛරසය අපි සියලු දෙනාටම සෞඛ්‍ය පුරුදු වලින් පරවන්න පුළුවන්. ඊට කලින් අපි අනිවාර්යයෙන් මේ පොටු වෛරසය පරාජය කරන්න ඕන කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable H. Nandasena, you have 7 minutes. Order, please. Honorable Dolavatha to chair.
මූලාසනට මන්ත්‍රීතුමනි, රටේ සෞභාග්‍ය උදාකරලීම සඳහා යන ගමනේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපගේ මුදල් අමාත්‍යතුමන් විසින්, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් විදේශේස්ත්‍ර නියෝජනය වෙන විදිහට නීතිය වෙනස් කිරීම සඳහා උත්සාහයක් දරා තිබෙනවා. ඉතින් මම ඒ කාරණා දිගට කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් අද ඇත්තටම මම ඉතාම සතුටට පත් වෙන කාරණේ තමයි ආනයන පිළිබඳව පවත්වන නීතිය වෙනස් කරන්න පහුගිය දවස්වල ගත්ත උත්සාහය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී ඒ භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගත්ත තීරණය මම පහුගිය කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් විවේචනය කරත් මේ තීරණය අදින මේ ගන්න ඕනකම තිබුණේ මීට දාම දීර්ඝ කාලයේ ඉස්සලා ගන්න ඕන තිබුණු තීරණයක් නොත් ප්‍රමාද වෙලා හරි අපේ අමිත්තුමා මුදල් අමාත්‍යවරයාට පත් වුණාට පස්සේ මේ තීරණය ගැනීම පිළිබඳ අපි තාම සතුටට පත් වෙනවා. ඇත්තටම අද හැමදාම මේ රට ආනයන විදේශීය වෙළඳාම පිළිබඳ බලගුවාම විදේශ වෙළඳ ගිණුමේ ශේෂය හැමදාම ඍණ. අවුරුදු ගාන විවෘත ආර්ථික ආරම්භ කරතරින් ඉඳන් මේ දක්වාම ගත්තාම සෑම වසරෙම ඍණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ප්‍රමාණය යම් ප්‍රමාණයට අඩු කරගන්න නම් අපි අත්‍යවශ්‍ය වන භාණ්ඩ ආනයන කිරීම සීමා කරන්න ඕනේ. ඉතින් අතර මේකෙදී ප්‍රධාන වශයෙන් මේ සීමා කිරීම හරහා අද සීමා කිරීම නෙමෙයි මේකෙදී භාණ්ඩ සීමා කිරීමක්වත් එහෙම නැත්නම් තහනම් කිරීමක්වත් කරලා නැහැ. අර ආන්තික මුදල් තැන්පත් කරනකොට ආනයන කර භාණ්ඩ වලට සමාන මුදලක් වාණිජ බැංකුවක ඉදිරිගෙන බැංකුවේ තැන්පත් කිරීම හරහා නවීර්ලි ලිපි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නවීර්ලි ලිපි ලබා ගැනීමට නම් ඒ මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන නිසා යම් ආකාරයක අධිදරවීමක් සිදු වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසා ඒකෙදී විශේෂයෙන්ම ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ අනවශ්‍ය ආකාරයට මේ රටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා මේ ඇතුළට එන්න වළක්වා ගන්න. අපි දන්නවා මේ පසුගිය වර්ෂයේ ගණන් බැලුවාම පසුගිය වර්ෂයේ පමණක් අනවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලියන 1,74,240ක ආනයනය කළ තිබුණා. හැබැයි ඒක අධික ලෙස ආනයනය කරනවා කියන කාරණේ මේ අවුරුද්දේ මාස 6යි. මේ අවුරුදු මාස 6 දෙකින් තියෙනවා 1,50,680ක්. ඒ කියන්නේ මේ අධික ලෙස ලංකාවට ගෙනලා තියෙන මොනවද? අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා කිව්වම ඇත්තට මේ ලේඛනයේ තියෙනවා මේ කොට්ටාස කණ්ඩායම් 11ක් යටතේ සම්පූර්ණ ලයිස්තුව 623ක්. නමුත් ඒකට කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේක විශේෂයෙන්ම මේ ගෘහ භාණ්ඩ සහ උපකරණ ගත්තාම විදුලි උපකරණ භාණ්ඩ නෙමෙයි. හැබැයි ගෙදරට අවශ්‍ය අනුකුත් භාණ්ඩ අනිත් භාණ්ඩ මුළුතැන්ගෙට අවශ්‍ය බඩු මොන මුළුතැන්ගෙට අවශ්‍ය බඩු මොනවද? කැත්ත, පීය, හිරමණය, ඉම්පුම් කට්ටල මේවා තමයි ආනයන කරලා තියෙන්නේ. ඒවා ගෙදර අවශ්‍ය අනිත් භාණ්ඩ ඉදල, කොස්ස, ලණු, සරුංගලේ වෙසක් කූඩුව මේවා මේ පිටරටින් ආනයන කරලා තියෙන්නේ. මේවා අධෛර්ය කරන වැරදිද? මේ අධෛර්ය කරන්න ඕනේ. නොත් ඒ වගේම තමයි පළතුරු මිදි වර්ග, දරම් වර්ගගේ පළතුරු ඉස, ඒ වගේ වියලු පළතුරු මේවා ආනයන කරන්න කටයුතු කරලා තියෙනවා. මේවා අධෛර්ය කරන්න ඕනේ. ඒ වගේ තමයි බෝතල් කල පානීය ජලය වතුර ගේන්නත් පිටරටින්. ඒතර මේවා අපි අධෛර්ය කරේ නැත්නම් මේ රටේ එනකොට ඇත්තට මේ රටේ තියෙන ආර්ථිකයට මොකද වෙන්නේ කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා අද විශේෂයෙන්ම ආහාර නොවන දුංගල නිෂ්පාදන ඒ වගේම සෙල්ලම් ලිපි ද්‍රව්‍ය මේ වගේ දේවල් විශාල වශයෙන් ආනයනය කරන පාලනය කර නැත්නම් අපේ විදිවිසමින් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දකිනවා වෙළඳගිනි මුදල් පරිස්සම් කරලා බැලුවාම පසුගිය අවුරුදු තුනේ 2017 ඉඳන් 19 දක්වා කාලය ගත්තාම වෙළඳගිනිමේ ආනයනය තියෙන්නේ මිලියන 32,51,281ක් ආනයනය කරනකොට අපි අපනයන කරලා තියෙන මිලියන 17,89,882යි. ඒ කියන්නේ 14,61,399ක් හිගයි 9යි. ඒ කියන්නේ ඉදල් වෙලා තියෙන 9ට එමත අර යට ඇඳුම් අරගොල්ල කියන විදිහේ ඇඳුම් ගෙලා තියෙන ණයට. ඒ කියන්නේ අපි ලොරියක බඩු යවලා නැවක බඩු ගෙලලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි 18 අවුරුද්දක 2018 ගත්තාම මිලියන 35,80,048ක බඩු අපි ආනයන කරනකොට අපි අපනයන කරලා තියෙන 19,74,260යි. ඒ කියන්නේ ඒ ගිය අවුරුද්දේ භාණ්ඩ මිලදී ගැනීම සහ අපේ රටේ යැවීම අතර පරතරය මිලියන 16,12,788යි. ඒ කියන්නේ විශාල ණය නැක් ගොඩ ගැහෙන්නේ ප්‍රධානම හේතුනේ මේක. මේ පහුගිය අවුරුදු තුන ගත්තාම අවුරුදු තුනේ විතර ආනයන අපනය අතර පරතරය තියෙනවා මිලියන 44,15,657ක්. ඉතින් මෙන්න මේ හිගේ පියව ගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ රට ආනයන කරන භාණ්ඩ සීමා කරන්න ඕනේ. මෙතන ඇත්තටම මෙතනදී සීමා කිරීමක් කරලා නැහැ, පාලනය කිරීමක් කරලා නැහැ. අධෛර්ය කිරීම සඳහා අර තැන්පත් මුදල් තැන්පත් කරන්න කියන කාරණේ තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ පසුගිය අවුරුද්දේ මේ අධෛර්යයට පත් කරන භාණ්ඩවල ආනයන බැලුවාම 2019 ඒ අධෛර්යයට ලක් කරන්න කියලා තීරණය කරපු භාණ්ඩවල ආනයන කරලා තියෙනවා මිලියන 215,11,580.
එවගේම 2020 ඒ භාණ්ඩාණය කරලා දෙනවා 174,240. ඒ වගේම 21 ඒ අධෛර්ය කරන්න ඕනගේ භාණ්ඩ මේ මාස 6ට ආයනය කරලා දෙනවා 150,680. එතකොට මේක අපිට පේන ඉතින් පැහැදිලි අත්‍යවශ්‍ය නොවන අර ඉදල් කොහ වගේ දේවල් ඇත්තටම අපේ රටට ගේන්න ඕනේ නැ වතුර බෝතල් මේ රටට ගේන්න ඕනේ නැ ඒක මේ නිමි අඳුම් වර්ග විශාල වශයෙන් අපිට ගේන්න ඕනේ නැ ඉතින් මේ කාරණේ තේරෙන්නේ නැති එක නොතේරෙන විදිහට මේ අතම් දේශපාලන නායකෝ තැන් තැන් වල කෑ ගහන හැටි ඇහුනාම අපිට ඇත්තටම ලැජ්ජා හිතෙනවා ලැජ්ජා හිතෙනවා විතරක් නෙමෙයි මේ රට ඉස්සරහට ගෙනියන්න නම් මේ රටේ තියෙන පවත්තත්වය වෙනස් කරන්න නම් මේ විදේශීය නිමි අපිට තියෙන හිගයට ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ නැත්තම් අපි මේ රටේ රැකියා පස්සේ දන්නේ කොහොමද නැත්නම් රට සෞභාග්‍ය කර ගමන් ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අන්න ඒ නිසා අද ඇත්තටම මුදල් ලැබිතුමා විසින් මේ අත්‍යවශ්‍ය වන භාණ්ඩ මම නම් දකින්නේ මේක මේ අධෛර්ය කරනවා කියන කාරණේ මේ. මේ යම් ආකාරයක සීමා පනවන්න ඕන. අද අපේ ගමේ අයට රැකියා අවස්ථා නිර්මාණය වෙන්න නම් මේ වාණයන කර නවත්තන්න ඕන. ඒ වගේ මේ රටේ අත්‍යවශ්‍ය කාරණා වලට අපිට මේ විදේශින් මේ වීදම් කරන්න අවශ්‍ය නම් මේ අත්‍යවශ්‍ය ඉදලක් ගේන්න කොස්සක් ගේන්න යට ඇඳුමක් ගේන්න එහෙම නැත්නම් සරුංගෝලයක් ගේන්න වෙසක් කූඩුවක් ගේන්න මුදල් වියදම් කරන්න නවත්තන්න ඕනේ. අන්න ඒන වත්තීම සඳහා අපේ මුදල් ලමිත්තා විසින් ගත්තු වැඩ පිළිවෙල ගත්තු තීරණය පිළිබඳ අපි ඇත්තටම සතුට ප්‍රකාශ කරමින් මේක නොතේරි තැන් තැන් වල යට ඇඳුම් ගැන කතා කරගෙන ඇවිදින මේ වගේ දේශපාලනීය ඔලොමොට්ටල දේශපාලජ්‍යත් එක්ක මේ රට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අපිට ඇත්තටම තියෙනවා. අන්න ඒ නිසා මේ කාර්යය කරන්න අපේ මුදල් ලමිත්තුමාට මේ කාර්ය කරන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නියදෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.